එම කියලා බෑ. ප්‍රශ්න මොනවාද කිව්වොත් මම කියආද. ඒ උන්නාබ බ්‍රාහ්මණයා කියලා බ්‍රාහ්මණේ දවසක් බුදුරජාණන් වහන්සේ හම්බ වෙනවා. ඒගොල්ලෝ ඔයගොල්ලෝ කියන්නේ මේ කොහොම හිතන බ්‍රාහ්මණේ බුදුදහම අහලා නැති වුණත් ගැඹුරට හිතන කට්ටිය. ඒ යහන ප්‍රශ්න වලින්ම තේරෙනවා. ඈ ඒ බ්‍රාහ්මණේ ඇවිල්ලා ඇහුවා මේ ආයතන පහ තියෙනවා. මොනවාද ආයතන පහ? ඇස, කන, නාසය, දිව, ශරීරය. ඒගොල්ලන්ගේ නම් කරන මේ ශරීරයේ තියෙන ඉන්ද්‍රිය පහ නේද? ආයතන පහ. ඈ? ඔය ආයතන පහ දැන් එයා හිතන ටිකක් කියනවා. ඔය ආයතන පහ නානා විෂයානි නානා ගෝචරා. ඒවට එක එක විෂය වෙනස්. ගෝචර වෙන දේවල් වෙනස්. පැහැදිලිද? ඇහැට ගෝචර වෙනේවා මනට ගෝචර වෙන්නේ නැහැ නේද? ඈ? ඒ ගෝචර වෙනේවා වෙනස්. නානා විෂයන්ගේ නානා ගෝචර. ඒ වුණාට ඒගොල්ලන්ට ඒ ගන්න අරමුණ විඳින්නත් බැහැ. ඇහැට ගෝචර වෙනේවා කනට ගෝචර වෙන්නේ නැහැ. කනට ගෝචර වෙනේවා ඇහැට ගෝචර වෙන්නේ නැහැ. ඒක හරිනේ. ඊළඟට අපි හිතමු ඇහැට ගෝචර වෙන්නේ මොනවද? රූපනේ. නේද? කනට නම් ශබ්ද. ඒවා ඒගොල්ලන්ට විඳින්නත් බැහැ. ඒ කියන්නේ ඇහැට බෑ රූපේ මොකද්ද කියලා දැනගන්න. කනට බෑ සද්දේ මොකද්ද කියලා දැනගන්න. සද්දේ අරන් දුන්නාට කන දන්නේ නැහැ. දැන් අරන් දෙන්නේ මොන සද්දේද? හරි එතෙන් කන්නාඩියක් තියනා නම් කන්නාඩියේ ප්‍රතිබිම්බ වැටෙනවනේ නේද? කන්නාඩියට පුළුවන් ප්‍රතිබිම්බ හදන්න නේද? කන්නාඩිය දන්නවද දැන් මං හදන්නේ මේ ප්‍රතිබිම්බ කියලා? නැහැ. ඒ කියන්නේ අරමුණ අරන් දුන්නට ඒක විඳීමේ හැකියාව නැහැ. ඔන්න දැන් රාහමණය තියනවා මේ ඇහැට අරමුණක් අරන් දුන්නට ඒක විඳින්නේ හැකියාව නැහැ. කනට අරමුණක් අරන් දෙන්න පුළුවන් වුණාට ඒක විඳින්න හැකියාව නැහැ. නාසයට අරමුණක් අරන් දෙන්න පුළුවන් වුණාට ඒක විඳීමේ හැකියාව නැහැ. ඔය පස් දෙනා ගැනම ඔහොම කියනවා. ඒ පස් දෙනා එක එක විෂය නේද? එක්කෙනෙක් කරන එක තව කෙනෙකුට බෑ. ඈ අනිත් එක්කෙනා කරන වැඩේ තව කෙනෙකුට කරන්නත් බෑ. ඒ වුණාට එයා කරන දේ එයාට දැනගන්නත් මේ මෙන්න මෙහෙම තියෙන මේ ආයතන පහට කවුද පිළිසරණ වෙන්නේ? පාලි වචනේ තමයි පටිසරණ. මේ ආයතන පහට පටිසරණ කුමක්? ඒ අරමුණ විඳින්නේ කවුද? මේ ආයතන පහට පිළිසරණ වෙන්නේ කවුද? එක බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඒ පහ ඔය කියන කතාව හරි. ආගෝචරන් නාම විශයන් ඒ වගේ මේ වයින් ගන්න ආරම්භ නිදීනේ කියවුත් නැහැ. ඒගොල්ලන්ට පිළිසරණ වෙන්නේ මනස. මනස තමයි පටිසරණ. හරි. දැන් මනස නැතුව ඒගොල්ලන්ට මුකුත් කරන්න බෑ. ඊළඟට ඊළඟ ප්‍රශ්නය අහනවා මනසට පිළිසරණ කවුද? මනසට පිළිසරණ සතිය කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඊළඟට අහනවා සතියට පිළිසරණ කවුද? සතියට පිළිසරණ විමුක්තිය. සතියට පිළිසරණ විමුක්තිය. විමුක්තිය කියන්නේ මිදෙනවා, නිදහස් වෙනවා වගේ. විමුක්තිය විමුක්තියට පිළිසරණ මොකක්ද? විමුක්තියට පිළිසරණ නිවන. ඈ? නිවනට පිළිසරණ මොකක්ද? එකොට ඔන්න දැන් ප්‍රශ්නයි ඉක්මවා ගියා. ඈ? නිවනේ නිවරයි. දැන් මතකද ආයතන පහට පිළිසරණ මනස. මනසට පිළිසරණ සතිය. සතියට පිළිසරණ විමුක්තිය. විමුක්තියට පිළිසරණ නිවන කියලා අන්න බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඒ ටික අහලා ඉවර වෙන වෙලා බ්‍රාහ්මණය අනාගාමි වෙනවා. මම දන්නේ ඔයගොල්ලන්ට කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. ඔව් උත්තර ටික දැන් හරියට තේරුම් ගත්තොත් ඒ බ්‍රාහ්මණය අනාගාමි වෙනවා. අපිට ඒක හොඳට කල්පනා කරලා ඒවා ඇහුවේ ඒවට එන උත්තර අනුව තේරුම් ගන්න. ඉතින් ඒ මේක නිවන් දොරටුවක් තියෙන උත්තර ටිකක් ඔය. පංචේන්ද්‍රියට පිළිසරණ මනස, මනසට පිළිසරණ සතිය, සතියට පිළිසරණ නිමිති, නිමිතිට පිළිසරණ නිවන. ඔය වගේම උත්තර ටිකක් අපි චූල වේදල්ල සූත්‍රෙත් කතා කළා වේදනාව ගැන. මතකද නැන්නේ? ඔව්. විසාක උපාසක අහනවා ඔය වගේම ප්‍රශ්න ටිකක්. මොකද විසාක උපාසක අනාගාමි කෙනෙක්. ඒ වගේ කෙනෙකුට ඔයගේ ගැඹුරු ප්‍රශ්න අහන්න. වේදනා જાති කීයක් තියනවද? තුනක් තියෙනවා. මොනවද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛන සුඛ වේදනා. ඒවයි අනුසය මොනවද? අනුසය කියන්නේ හැංගිලා තියෙන. සුඛ වේදනාවේ හැංගිලා තියෙන රාගය, රාගානුසය. දුක්ඛ වේදනාවේ දුක දැනෙනකොට මොකද හිතෙන්නේ? කපුල වේදනා දැනෙනකොට. පටිඝ ගැටේ. තරහයි. පටිඝ ආනසය තියෙනවා දුක්ඛ වේදනාව. සුඛ වේදනාව වල ඇලෙනවා කාමනසය. දුක්ඛ වේදනාව එක ගැටෙනවා නේද පටිඝ ආනසය. ඊළඟට අදුක්කම සුඛ වේදනා. සපත් නැති දුකක් නැති වේදනාව වල අපේ තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යානසය. ඇත්තටම හිතේ නොදන්නක මුලාව වෙනවා මොහය නේද අවිද්‍යාවන්සේ. ඊළඟට තව ප්‍රශ්න ගොඩක් අහනවා මේ ටික දැන් කියන්නේ ඒවා කරන සාකච්ඡා වල ඇති නේද. ඒකේ මම මේකට අදාළ එක තමයි ඊළඟට අහනවා මේ සුඛ වේදනාවේ පටිභාවය මතක්. පටිභාවය ඒ කියන්නේ නිකන් අනිත් භාගය වගේ විරුද්ධ භාගය මොකක්ද වගේ නේද පටිභාවය. සුඛ වේදනාවේ පටිභාවයක් අද්දැහුවහම දුක්ඛ වේදනාව. දුක්ඛ වේදනාවේ පටිභාවය මොකද්ද? අහුවහම සුඛ වේදනාව. දැන් අපි දුකක් දැනෙනකොට සැපට කනවා. ඈ ඒ සැපෙත් ටිකක් ඉන්නකොට ආයේ කෙනෙක් පැත්ත දුක. එහෙම නැතුව බලේ නැහැ මැද්දක් ගැන අපිට හිතෙන්නේ නැහැ. ඈ දැන් බඩගිනින් නම් මොනවා හරි කන. ඒකේ අනිත් පැත්ත විතරයි දෙන්නේ නේද? කෑවොත් සුඛයි. ඊට අමතරව ඒකට විසඳුමක් තියනවා කියන එක දෙන්නේ. හැබැයි මේ ධර්මයේ පෙන්නනවා ඒ දෙකට අමතරව තව විදිහක් තියෙනවා. ඒ තමයි අදුක්කම සුඛ වේදනා. ඈ දැන් කකුල රිදෙනකොට කකුල දිගාරිනවා විතරක් නෙමෙයි. නමුත් යෙද්දිම ඒකෙන් මිදි මෙදෙන විදිහකුත් තියෙනවා. භාවනා කරනකොට මුලින් දඟල දඟල හිකියට ඊට පස්සේ ඉන්නා නේද පය භාගයක් තිබෙන. ඒ අර කලින් කරපු එක නෙමෙයිනේ දැන් කරන්නේ. නැහැ ඊට වඩා ටිකක් වෙනස් දෙයක් දකින්නවා. ඈ? ତତେ ඒකේ කියන අදුක්කම සුඛ වේදනා මට්ටමකට ගන්න පුළුවන්. ඒකෙත් හැබැයි මොකද්ද තියෙන්නේ? අවිද්‍යාව. මේක හොඳයි සපයි කියලා හිතුවට ඒකෙත් තියෙනවා අවිද්‍යාව. ඈ අන්තවල ඉන්නවට වඩා මේක හොඳයි කියලා වගේ දැනමට ගන්න. අවිද්‍යාව කියන්නේ. එතකොට අහනවා ඔන්න දැන් අදුක්කම සුඛ වේදනාවේ පටිභාවය මොකද්ද? මේකට කියන්නේ අවිද්‍යාව කියන්නේ. ඈ අවිද්‍යාවේ පටිභාවය මොකද්ද? විද්‍යාව. විද්‍යාව තියෙනවා කියලා දැනගන්නේ විද්‍යාව පාලනය කරනකොට. ඇත්තටම දැනගන්නකොට තමයි මේ මෙච්චර කල් මුලා වෙනානේ කියන්නේ නේද? ඒකතර අදුක්කන සුඛ වේදනාවේ ප්‍රතිභාවය විද්‍යාව, අවිද්‍යාවේ ප්‍රතිභාවය විද්‍යාව. විද්‍යාවේ ප්‍රතිභාවය මොකද්ද කියලා අහනවා. එතකොට විමුක්ති
විමුක්ති
විද්‍යාවේ ප්‍රතිගාමි විමුක්තිය නිදෙන්න පුළුවන්
නිදහස් වෙන්න විමුක්තිය
විමුක්තියේ ප්‍රතිගාමි නිම එතනත් තේනවා මිනිවන් දොරටුව නෑ නිවනට යන්න පුළුවන් මාර්ගයක් එතනෙ කරුණාබ බ්‍රහ්මණයෙන් අහපු ටික දැන් තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ආයතන පහට පටිසරණ මනස උනේ ඇයි? මනසට පටිසරණ සතිය උනේ ඇයි? සතියට පටිසරණ විමුක්තිය උනේ ඇයි? විමුක්තියට පටිසරණ නිවන උනේ ඇයි කියලා අදහසක් හෝ එක තේරුම් ගන්න සාරකරණ. දැන් අපි මනස ගැන නොදන්නා තාක්කල් අපි හිතන්නේ ආයතන පහ තමයි ඔක්කොම කරන්නේ. ඇහැ තමයි රූප දකින්නේ, ඇහැ නැතුව රූප දකින්න බෑ. කන තමයි ශබ්ද අහන්නේ නේද? කන නැතුව ශබ්ද අහන්න බෑ නේද? නාසය තමයි ගඳ සුවඳ විඳින්නේ, නාසය නැතුව රූප කරන්න බෑ. දිව තමයි රස විඳින්නේ. දිව නැතුව රස විඳින්න බැහැ. කාය තමයි ස්පර්ශ විඳින්නේ. කාය නැතුව ස්පර්ශ විඳින්න බැහැ. හැබැයි ඔබ ටිකක් නොනින් නොනින් බලනකොට අමන්ට නොකනක් ඒ මනස ඔකට යොමු වෙන්නේ නැත්තම්, හිතක් පහළ වෙන්නේ නැත්තම් ඇහැට පුළුවන් ද රූප දකින්න? කනට පුළුවන් ද ශබ්ද අහන්න? අපේ මනස තිබුණ නැත්තම් මලමිනියටත් ওই ටික තියෙනවා නේ. ඇහැ කන නාසය දිව ශරීරයේ කියන එක. හිත නැත්තම් වැඩක් තියනවද? දැන් හිත නැේද පිළිසරණ වෙලා තියෙන්නේ කොහොමද? මම මේ මූලික අදහසක් විතරයි දෙන්නේ. මම ගැඹුරට තවරව තේරුම් ගන්න. එකකට මනස මුල් වෙලාමයි ඔය ආයතන පහ වැඩ කරනවා නේද? දැන් ඔයගලට මනසෙන් අනිත් ඒවා කරපු දේවල් මතක් කරගන්න බැයිද? කලින් ඇහෙන් දැක්ක දේ දැන් ගෙදර දැන් හිතෙන් දකින්න පුළුවන් නේද? අතනක අයිතියක් තිබුණා එනකොට දැන් හිතෙන් මතක් කරගන්න පුළුවන් නේද? මේ දී දැකපු ඉදී අහපු සද්දයක් මතක් කරගන්න බැයිද? පුළුවන්. ගඳ සුවඳක් මතක් කරගන්න පුළුවන් නේද? ස්පර්ශයක්. ඒ කියන්නේ මනසෙන් ඒක විඳින්න පුළුවන් නේද?
පුළුවන්.
ආයෙ සිහි කරගන්න. දැන් එතනත් වෙනවා මනස තමයි මෙතන මුල් වෙලා තියෙන්නේ. පිළිසරණ වෙන්න. නෑ. මම අපි මූලිකව සාමාන්‍ය කෙනා දන්නේ නෑ මේ මනස හිඳයි
මේ ආයතන
වැඩ කරන. මේ ආයතන හිඳයි මනස දැනගන්න කියලා හිතන්නේ. නැත මනස තමයි පිළිසරණ විලාසය. ටිකක් ඔය විදර්ශනය කරන අයට තේරුම් ගන්න පුළුවන් මේ ආයතන ටික හදන්නේ මනස. හිතට අරමුණු ගන්න ඕනේ නේද තමයි ඒ ටික හදන්නේ. එහෙම ධර්මතාවකුත් තියෙනවා නේද? ඒක ගැඹුරට දන්නා අයට තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට ආයතන පහක් කියුවට උතන මනසමයි මේ වැඩ කරන්නේ. එහෙනම් අපි ඉතින් ආයතන පහ ගැන නෙමෙයි හොයන්න ඕන. මනස ගැන. හැබැයි එතෙන්ට එන්න නම් අර ටිකෙන් මිදෙන මට්ටමකට හිත දිනු වෙන්න ඕන. ආයතන පහෙන් මිදුණාම තමයි අන්න මනස තමයි මේ ඔක්කොම කරන්නේ කියලා
තේරෙන්නේ.
විඥානේ තමයි විඥානේ ඊළඟට මනෝ විඥාන. මනෝ මනස. ඒක ආයතන පහෙන් කරන මුලාව දැක්ක දවසට ආයතන පහෙන් වැඩක් නැහැ. ඒගොල්ලන්ට මුකුත් කරන්න බෑ. තව පැත්තකින් ඕගොල්ලෝ දන්නවා ඇති ආයතන වල ඇති වෙන විඥාණය අලුත් කර්මයක්ද විපාකයක්ද? අලුත් කර්මයක්ද විපාකයක්ද? එහෙම දකින්න ගතිය. චක්කු විඥාණය. විපාක. සෝත විඥාණය කියන්නේ විපාකය. ඒගොල්ලන්ට අපිව සසරේ ගෙනියන්න බෑ. චක්කු විඥාණය පරණ කර්මයක විපාකය. සෝත විඥාණය විපාක නේද? මනසෙන් තමයි අලුත් කර්ම කරන්නේ. අපිට විපාක ඉස්සරහට දෙන්න අලුත් කර්ම නවකර්ම කරන්නේ මනස. මේ ආයතන විඥාණයේ විපාක මට්ටමක් විතරයි කර්ම නෙවෙයි. මේ වගේ දුක් අහලා ඇති නේද? ඒවා තව තවත් පැහැදිලි කරගන්න. එතකොටත් පේනව නේද? එහෙනම් ඉතින් ඒව ගැන හොයලා වැඩක් නැහැ නේ. අපි මේ සසරේ යන්නේ නැමේ. දුක් විඳින ටික කර්ම හදන්නේ කොහොමද කියන එක මනසෙන් නම් කරන්නේ. ඒක මනස ගැනයි යන්න බලන්න. මේ ආයතන පහෙන් නිදෙන්න නම් දැන් ඕක දැනගන්න. ආයතන පහක නම කර්ම කරන්න බෑ. අපව සසරේ ගෙනියන්න බෑ. පොදුලටපත් කරන්න බෑ. අපි දුකටපත් කරන්නේ නැත්නම් සසරේ ගෙනියන්නේ විපාක කියන කර්ම සිද්ධ කරන්නේ මනසෙන්. ඒවයි හැවටෙන් නැති මට්ටමට ආපු කෙනාට තමයි ඔය කතාව පැහැදිලි වෙන්නේ. නිකන් අර අනුමාන ඥාන මට්ටමක විතරයි. ඇහැ කන නාසය ඇත්ත හරියටම දැක්කොත් තමන්ට ප්‍රත්‍යක්ෂ වුණොත් එදාට ආයතන පහෙන් මිදෙන. ආයතන පහට මුකුත් කරන්න බෑ. මට්ටමට එන. තාම තමන් ඉන්නේ ආයතන පහට අහු වෙන මට්ටමේ නම් මේ කතාව හරියටම ප්‍රත්‍යක්ෂ නැහැ. හැබැයි අනුමාන ඥානයක් ගන්න පුළුවන්. ආයතන පහට රැවටෙනවද කියලා තමන් දැනගන්නේ කොහොමද? මොනවා හරි දැක්කහම ආසාවෙන් බලනවා. මෙතන පොත් පාසලයක් තියෙනකොට නිකන් හොයන්න හිතෙනවනේ. ඇහැට රැවටිලාද නැද්ද? තමන්ට හිතා ගන්න පුළුවන් නේද තමන් රැවටිලාද නැද්ද කියලා? ඈ? එතකොට මේක මේ තමන් එක්ක තමන්ට බොරු කරන්න බෑ. සත්‍යයක් ඇහෙනකොට බලන්න හිතෙනවනම් රැවටිලාද නැද්ද? අහු වෙලාද නැද්ද? ඔව්. තමන් ඒ தත්යෙන් නිදිලාද නැද්ද කියන එක තමන් මට කියන්න ඕනක් නැහැ. වෙන කාටවත් කියන්න ඕනක් නැහැ. කියන්න හිතෙන්නේ නැහැ. කියන්න හිතෙන්නේ තාම කෙලස් වැඩ කරලා.
මනස දියුණු
නැහැ. මනස දියුණු නැහැ. ඔව් මනස දියුණු නැත් ඒකට රැවටෙන්නේ නැහැ. හරි? ඒ මට්ටමට එන්න ඕන. අපි තමන් යන්න ඕන තැන තේරුම් ගන්න. එතෙන්ට ඇවිල්ලා නැත්නම් ඒකෙනුත් තේරුම් ගන්න මං තාම මේ ලෝකෙට අවුගෙන නැතනේ. කතා කළාට වැඩක් නැහැ. තාම මගේ කෙලෙස් නැහැ කියන එක තේරුම් ගන්න. මේක මෙහෙමයි කියන එක නෙමෙයි. මං තාම මේකට අහු වෙනවා. මේකට අහු වෙනවා. කනට අහු වෙනවා. අත්දත් සුවඳක් වෙනකොට ඒකට අහු වෙනවා. රසකට අහු වෙනවා. කාය ස්පර්ශයට අහු වෙනවා. නේද? දැන් ලෝකෙට අහු වෙනවා. ලෝකෙට අහු වෙලා කියන්නේ ආයතන මුලාවට අහු වෙලා. නේ ආයතන ඇත්ත ඇති හැටි දැකලා නෙමෙයි ආයතන පිරිසිඳ දැකලා නෙමෙයි පිරිසිඳ දැක්කනම් අහු වෙනවා හරි ඉතින් ලාවනාද නැද්ද කියලා තමන්ට පුළුවන් සද්දයක් ඇහෙනකොට හිත වැඩ මොනවා හරි පේනකොට හිත වැඩ ඔව්
ඒක
සේ පාන්ට
කරන්න
පුළුවන් දෙයක් ටික ටික පුරු මොටම මොන මන ඔව් එකපාරට කරන්න උලාන් වී ඉන්න මට්ටමට එක සැරේ ඉන්නේ එක සැරේ ඉන්නේ ඒක කොහොම උත්සාහ කරලත් හරිම අමාරුයි. මොකද තමයි ඉස්සෙල්ලා මේකේ අපි ධර්මයක් අහලා මේකේ අනුමාන ඥානයක් හදා ගන්න. ඔය ඔහොම උනේ මෙහෙම රටුණ නිඳන්නේ. කියන්නේ මුලා වුණාට පස්සේවත් බලන්න පුළුවන්කම හදා ගන්න. දැන් වෙලා තියෙන මුලා වුණාට පස්සේවත් දන්නේ නැහැ මුලා වුණා කියලා. එහෙන් දකින්න ඒවට අහු වෙලා ඒත් දන්නේ නැහැ මේ මුලා වුණේ. කණෙන් ඇහෙන ඒවට අහු වෙලා, අහු වෙලා කියන්නේ ලෝකෙට අහු වෙලා. ඒත් Taman දන්නේ නැහැ මුලා ඒකයි ඉස්සෙල්ලා අනුමාන ඥානයක් හදාගන්න ඕනේ. අර මුලා වුණාට පස්සේවත් ආපහු බැලුවොත් තේින්නේ. කොහොම වුනේ මෙතන මේ ඇත්ත ඇති ඇති දැක්කේ නැති හින්දා. මුලා වුණා හින්දා. වචන ගොඩට වඩා ප්‍රායෝගිකයි. එහෙනම් ආහාර ගන්නකොට ඒක ගැන තව හොයන්න ඕන කමක් තියනවා නම් එළියේ රූපේ. කණෙන් සද්දයක් ඇහෙනකොට තව අනිත් ආයතන වලින් විමසන්න ඕනකම තියෙනවා. දැන් කණෙන් සද්දයක් ඇහෙනකොට අපිට ඕකට අදාළ දේ ඇහෙන් බලන්න හිතෙනවා නම් මුලා වෙලාද නැද්ද? මුලා. ලෝකෙට අහු වෙලා නැහැ. කර්ම කරන මට්ටමට ඇවිල්ලා නැහැ. දුක සකස් කරන මට්ටමට ඇවිල්ලා. කණෙන් අහපු එක ඇහෙන්න අත්දකින්න පුළුවන් කියන මට්ටමට ගිහිල්ලා නේද? සත්‍යයක් ඇහෙනකොට හැරිලා බලනවා. අර කවුද ඉන්නේ? අර යාකද කරන්නේ? අර එන්නේ බලන්න ඕනනේ. ඇයි? ආයතනවල මුලා. හරි? ඒ කියන්නේ කණෙන් අහපු, අහලා දැනගත්තු දේ ඇහෙන් බලන්න පුළුවන් කියලා විශ්වාස කරන හින්දානේ බලන්න. නේද? ඒකට ආයතන කිසිඳල කළ නෙමෙයි ආයතන වල මුලා වෙනවා. දැන් ඒක පිළිසිඳ දකින්න නම් අපි ඒ වෙරෙන් දැනගන්න දේ ගැන හොඳට හොයලා බලන්න ඕනේ. එච්චර කල් මේ හිතාගෙන ඉන්න එක හරි. ඊළඟ කණෙන් අහලා දැනගන්න දේවල් ගැන හොඳට කොයිලා බලන්න, විමසලා බලන්න. දැන් කණෙන් අහපු දේ එළියේ තියනවා කියලා හිතනකොට නේද? කණෙන් ඇහෙන්නේ වගන් දැන් ෆෑන් එකක ශබ්දය ඇහෙනවා නේද? ඒක අපිට බැලුවොත් ඒක දකින්න පුළුවන් කියන අදහස එනවා
නේද?
දැන් ශබ්දය ඇහෙනකොට මොකද හිතන්නේ? ওই ශබ්දේ පෑන් එකේ කියලා හිතනවා නේද?
සිහියෙන්නේ.
ඔව්. සද්දේ ඇහෙනවත් එක්කම ඔය අර පෑන් එකේ සද්දේ. ඒ කොයි පෑන් එකේද කියලාද දන්නවා. මෙහි පැත්තේ නෙමෙයි අර අර. ඔය සද්දේ ඇහෙන්නේ මේකේ. දන්නව නේද? ඒ දැනගන්න එක වැරදි නෑ. ඒකට බය වෙන්න එපා. තමන් ඉන්න මට්ටම කියන්න බය වෙන්න එපා. දැන් සද්දය ඇහෙනකොට මම කොහාට ගහනවද කියලා දන්නවනේ. දැන් එහෙම දැනගත්තහම අපිට හිතෙන්නේ නැද්ද බලන්න ඕනේ ඉන්නවද කියලා. තේන හරියට ඉන්නවනම් හැරිලා බලන්න හිතනවනේ. නෑ හිතනවා කියන්නේ මොකද්ද? දැන් කණෙන් දැනගත්තු දේ ඇහෙනු ඇත්තද කියලා බලන්න. කන නිසා යම් කිසි දෙයක් දැනගත්තා ඒක ඇත්තද කියලා අපි
සුණින් බලනවා.
ඇහෙන් බලනවා නේද?
දැනගත්තා
තමයි කියන්නේ. ඒක ඒ දිගේ යන්නේ නැහැ. නෑ ආයතනේ බලන්න. ඒක දැනගත්තා තමයි. දැන් මෙහෙමයි. ඕවා හොඳද නැද්ද හරිද වැරදිද කියන කතාව නෙමෙයි. තමන් ඉන්න තත්ත්වේ තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඔක වැරදි කිව්වොත් නෑ නෑ මට එහෙම වෙන්නේ නෑ කියන්න තමයි හදන්නේ. මේ අනිත් පැයරවල් උනාට මං රැවටෙන්නේ නෑ. එහෙම කියලා හරියන්නේ නෑ. නෑ අපි ඉන්න තත්ත්වේ තීරු කරන්නේ ඒක පිළිගන්නා මම මේ තත්ත්වේ ඉන්නේ. සද්දයක් ඇහෙනකොට රෙදි රූපයක් මේ මතක් වෙනවා. නේද? මේ සද්දය ඇහෙනකොට ෆෑන් එකක් මතක් වෙනවා. අර සද්දය ඇහෙනකොට කොහෙත් කොහමද? එළියේ තියෙන රූපයක් සිහි වුණා නේද? ඔව්. ඒ රූපේ එතකොට සිහි වුණා කරන්නේ ඔබ දැක්කොත් මේ වගේ පේනවා කියලා සිහි වුණා නේද? ඔය දිහා බැලුවොත් නේද මේ වගේ කියන ගතියක් දැනගත්තා නේද? තාම බලලා නැහැ. ඔබ අපි දන්නව නේද බැලුවොත් මේ වගේ පේන්න ඕන කියලා. ඈ ඒක ඇල්ලුවොත් මේ වගේ දැනෙන්න ඕන කියන එකක් දන්නව නේද? අල්ලන්න යනවා නෙමෙයි. බැරි වෙලාවත් අපි ඇල්ලුවොත් පෑන් එක ඇල්ලුවොත් මේ විදිහට දැනෙනවා. කොහාව ඇල්ලුවොත් මේ විදිහට දැනෙනවා. ඒකත් දන්නව නේද? අල්ලන්න යනවා කියන එක නෙමෙයි. ඇල්ලුවොත් මෙහෙම දැනෙයි කියන අදහසක් හිතට ඇවිල්ලා නේද? ඈ ඊළඟට අපි මේකේ ගඳ සුවඳ බැලුවෝ ආග්‍රාණය කළෝ දැන් පෑන් එකේ නම් මේ විදිහ කොහාගෙන මේ විදිහ කියලා නිකන් හිතට හිතනවා නේද? ඒ සුවඳ වෙනසකුත් හිතනවා නේද? ඈ නේද? රස බැලුවෝ පෑන් එක මේ රහයි කොහා මේ දිවේ ගෑවෝ දැන් කන්න යනවා නෙමෙයි දැයි අපිට අදහසක් තියනා නේද? මේ ආයතනෙන් අත්දැක්කොත් මේ විදිහේ ඕක දැනෙන්නේ කියලා. හිතා ගන්න පුළුවන් නේද? ඈ? දැන් බලන්න මූලිකව දැනගත්තේ සද්දයක් ඇහෙන නිසායි ඔය රූපේ තියෙනවා. නේද? සද්දයක් ඇහෙන හින්දා නේද ෆෑන් එක තියෙනවා කියලා දැනගන්නේ. සද්දයක් ඇහෙන හින්දා නේද මේ කොහෙත් තියෙනවා කියලා දැනගන්නේ. නේද? එතකොට එහෙම දැනගන්නකොට කී දෙනෙකුට ඕන වුණාද අර පැත්ත හැරිලා බලන්න? ඇස් දෙකවත් කරකවන්න. ලෝකෙට වුණාද නැද්ද? කතා කරන්නේ නම් නෑ නෑ අපි ඔය ආයතන ටික දැකලා ඉවරයි අපි රවටෙන්නේ නෑ. ප්‍රායෝගික වෙන්නේ මොකක්ද? ඇස් දෙකට නිකන් ඉන්න බෑ. ඇස් දෙක වෙන මෙහෙම යනවා. ඒක යන්න බෑ නම් ඔළුවත් යනවා මෙහෙම මෙහෙම. ඇයි? ඒ වෘද්ධ දදවයි මොකක් මොකක්කට තියෙන ආසාවද බලන්න හොයන්න වෙනසක් නේද?
මොකේම තියෙන ආසාව
වෙන්නේ Taman taman diha හොඳට බලන් හිටියොත් Tamanට ඔය දකින්න පුළුවන් වැඩේ තියෙන Taman diha නෙමෙයි අනු diha නේ බලන්න තව කවුරු හරි මතක් කරන්න ඕන නැහැ ඔයා හැරිලා බැලුවා නේද? තමන් දන්නේ නැහැ. මම කුරුද්ද බලවා. හැරිලා බැලුවට දන්නේ නැහැ මම හැරිලා බැලුවා කියලා. ඒකට සිහියක් නැහැ. සිහිය වෙන වෙනම ඉන්නේ. එහෙනම් තමයි කයට සිහිය පිහිටන්න කියන්නේ. කාය පස්සනාව තමයි පළවෙනි දේ.
දැක්කන්න කියලා ඉතරක් තනින් නතර.
ඒ නතර කරන්න කලින් ඊට කලින් තව කයට සිහිය පිහිටන්න පටන් ගන්න. තමගේ කය දැන් මොකද කරන්නේ කියලා සිහිය පිහිටන්න පුරුදු වෙනවා. මේකයි කායනුපස්සනා කියලා දීලා තියෙන්නේ. දැන් තමන් ඒකේ ඉන්නාද නැද්ද කියලා තමන්ටම බලා ගන්න පුළුවන්. මම ඔළුව හැරෙන්නද මම අත හැරෙන්නද මම මොනවද කළේ කියලා දන්නවා. මම කිව්වා නම් මේක මතක් වුණේ. හැරිලා බැලුවා කියලා. කෝ කෝ සීයේ තව කෙනෙක් කියන්නේ මොනවද ඔයා ඔය ශරීරය හැරුණා. අනිත් අය ගැන හුවත් නම් කියයි අර යා මේක කළා මේක කළා. තමන් කළේ මොකද්ද කියලා තමන් දන්නේ. නේද? මොකද ආයේ මුදුන අඳුර වෙන්න. ඉස්සෙල්ලා තමන්ගේ කයට සිහිය පිහිටන්න කියලා.
ඒ කියන්නේ නොකරන්නේ
සිහිය පිහිටලා හරි නෝවා නේද කරන්නේ තියෙන්නේ මේ ප්‍රශ්න. සිහිය පිහිටන්නේ කොහෙද වෙන්නේ නැහැ නේ මේ සිහිය. අනිත් අය මොකද කරන්නේ කියලා මේ හොයන්නේ.
I don't know.
ඒ ඒක පුරුදු කරලා නැහැ. ඒක තමයි පටන් ගන්න
කියන්නේ.
අර ආයතන පුළුවන් මේ හිත තියන්න නැති එකනේ ප්‍රශ්න. සති නිමිත්තට හිත තිබ්බොත් නම් එහෙම වෙයි. ආ වැස්ස වැස්සොත් නම් තෙමේ. වයින් නැත්තම් මොනව කරන්නේ? එහෙම කළොත් නම් අවබෝධ වෙයි කියලා දන්නවා. කරන්නේ නැති එකනේ ප්‍රශ්න.
බැරි
දේවල් බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ බැරි දේවල්. පුළුවන් දේවල් කියලා තියෙනවා. අපට ඕන කම නැහැ. කම්මැලි තමයි නොදන්න කම. ධර්මයේ හොයන්නේ නැහැ පිටින්නේ තමන් තුළින් නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ නේද? එතකොට අපිට මූලිකව තණ්හාව ඇති වෙලා තියෙන්නේ මොනවටද? වටපිටාවට. ඒකනේ ඔය හැරිටරි බලන්න. ඔය තණ්හාව නේද වෙන්නේ? කැමැත්ත, ආසාව, ඔක්කොයි තණ්හා. මොකද්ද තණ්හාව තියෙන්නේ? ඔය බලන්න, වටපිටේ බලන්න. අර මොකද්ද වෙන්නේ? මේ මොකද්ද වෙන්නේ? ඔය කවුද යන්නේ? මොකද කරන්නේ? එන්නේ මොනවද? එයා යනවද? ඉන්නවද? මොකද්ද? ඉතින් හරි වැඩ ගොඩක් තියෙනවා. ඔකට තමයි තණ්හාව
කියන්නේ.
ඔව් මොනවා හරි කියන්න ඕන. ඒ තව තණ්හාව වැඩි දියුණු වුණා නම් කියන්න ඕන. ඒක කටවාගෙන ඉන්නත්. ඒ තව උතුරලා යනවා. හැරිලා බලලා හද්ද නැතුව ඉන්නවා නේද? පොඩ්ඩක් හිත ඇතුලේ විතරයි. ළඟ ඉන්න එක්කෙනා කියන්න මම හරිය යනවා. මොකද දන්නේ. ඔක පිටටත් දාන්න. වචනේම පිට කරගන්න. ඉතුරු විතරයිද මොකද්ද මේ කියලා දැන් බලන්න පුරුදු වෙන්න ඕන තමන්තු. දැන් මේ ගමන කියන්නේ තමන් දිහා බලන එක. හරි. තමන් දිහා බලන එක පුරුදු කරන්න දෙයක් නෑ ඒක මොකටම දාන්න ඕනකටත් බැරි. ඕකමනේ කරන්නේ. ඒක නවත්තලා තමන් දිහා බලන්න. තමන්ගේ ශරීරය දිහා බලන්න. මොකද මේ වෙලාවේ මොනවද දැනෙන්නේ? දැන් වාඩි වෙලා ඉන්නකොට මොනවද දැනෙන්නේ? අන්න තමන් දිහා බලන්න. අනුන්ට දැනෙන ඒවා දිහා බලලා වැඩක් නැහැ නේද? තමන්ට දැනෙන දේවල් දිහා බලන්න. එතකොට තමයි දැන් ඔය ආයතන පහ දකින්න පුළුවන් වෙන්නේ. දැන් අපි මොනවා පස්සේද මේ හොයන්නේ? මේ ඔළුව කරකව කරකව බලන්නේ.
අවට
තියෙන ඇහැට අහුවේ නැවා නේද? එහෙම නැත්නම් අර හොඳලාවට අපිට කන් හොල්ලන්න බෑ පුළුවන් ගන්න ඒකත් තියෙන. ඇහැ කරකවනවා වගේ. නේද? රාලියෙකුට වගේ ඉන්නා නම් මම ෆෑන් ඕන්නේ නැහැ. මම කන් දෙක කොහම හොවන්නේ? ළඟ ඉන්න හැට හොඳට උලක් වැඩිනවා. ඒවා ඒවත් දේ හොයන එකමනේ කරන්නේ. ඔව් ෆෑන් එකට වඩා හසියෙන් දඟලයි. අර ඒ සද්දේ මෙහෙ සද්දේ පැත්තටම කරකවනවා. එතකොට සද්ද අහන්න ආසාවක් තණ්හාවක් තියෙනවා නේද? රූප දකින්න ආසාව තණ්හාව තියෙනවා. සද්ද දකින්න ආසාව තියෙනවා. තණ්හාව කියන්නේ කැමති නැන්නේ ආසාව තියෙනවා. ඒ වගේ ගන්ධ සුවඳ බලන්න ආසාව තියෙනවා. නේද? කැමැත්ත තියෙනවා. එහෙම කියන්නේ කැමැත්ත තියෙනවා. රස බලන්න කැමැත්ත තියෙනවා. නේද? ස්පර්ශ කරන්න කැමැත්ත තියෙනවා. දැන් ඔන්න ඔය කැමැත්තම තමයි ඊළඟට තණ්හාව වෙලා තියෙන්නේ. හරි? දැන් තමන්ටත් හොරෙන් ඒ පැත්තට එය වෙනවා කියන්නේ තණ්හාව වෙලානේ. නේද? දැන් තමන් දන්නේ නැහැ උළුව කරකවලා බැලුවා කියලා. තමන්ටත් හොරෙන්නේ ගිහින්නේ. හරි. ඒකට තණ්හාව නොකිය වෙන මොකක් කියන්නේ? මේ කැමැත්ත එතකොට ආසාව කියන එක තණ්හාවට පත් වෙනවා. එතකොට ඔන්න තණ්හාව ඇති වෙන තැන් මොනවා? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්. වට අපි තව නමක් දෙනවා බාහිර ආයතන. මේ මේ අපේ අභ්‍යන්තර ආයතන වලට අරමුණු වෙන දේවල්. හිතෙන් හිත හිතත් ඉන්න ඔය කැමැත්තම තියෙනවා. එතකොට ඒ හිතෙන් හිතන දේවල් එකට ආසාව තියෙනවා. එකට ධම්ම අරමුණු. එක රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවාට ආස කරන තණ්හා කරනවා. නේද? දැන් ඕවා ආසා කරනකොට ඒව අත්දකින්න නම් අපිට මොනවද තියෙන්න ඕන? රූප දකින්න නම් මොකද්ද තියෙන්න ඕන? ඇහක් තියෙන්න. ශබ්ද අහන්න නම් කනක් තියෙන්න ඕන. එතකොට අපි ඇහැට කනට නාසයට ඒවටත් තණ්හා කරනවා නේද? ආස කරනවා නේද? තණ්හාවට නෙමෙයි. ඇහැට තණ්හා කරනවා. කනට තණ්හා කරනවා. නාසයට තණ්හා කරනවා. ඇයි? ඒවයි අරමුණු ගන්න තියෙන කැමැත්ත මේ නිසාමයි මේ උපකරණ වලට තණ්හා කරන්නේ. නේද? ඒකට අභ්‍යන්තර ආයතන හයට තණ්හාව ඇති වෙන්න පුළුවන්. තණ්හා කරනවා. හරි? ඇති වෙන්න පුළුවන් කියලට දැනට තණ්හා කරන. තේරුම් ගත්ත දවසක ඔකේ මිදෙයි. ඇත්ත දැක්ක දවසක දැන් ඒවයි ඇත්ත දැකලා නැති තාක්කල් ඒවට තණ්හා කරනවා. මොනකටද? අභ්‍යන්තර බාහිර ආයතන 6ටයි අභ්‍යන්තර ආයතන 6ට. හරි? ඊළඟට ඒවයින් දැනගන්න ගතියටත් තණ්හා කරනවා. දැනගන්න ගතිය තමයි විඤ්ඤාණය. ඇහැ නිසා දැනගන්න ගතිය චක්කු විඤ්ඤාණය. නේද? කන නිසා දැනගන්න ගතිය සෝත විඤ්ඤාණය. ඒවට තණ්හා කරනවා. ආයේ ආයේ විඤ්ඤාණ පහල කරන්න කැමැත්ත ආසාව තියෙනවා. නේද? ඒ කියන්නේ එක සැරයක් බැලුවහම ආයේ ආයේ බලාගෙන ඉන්නේ. එක සැරයක් බැලුවහම ඒක දැනගත්තානේ, දැක්කා. ආයේ මොකටද තව බලන්නේ? ඒ චක්කු විඤ්ඤාණ ආය ආයේ පහල කරන්න එකම තණ්හාව තියෙනවා. නේද? ඒ විඤ්ඤාණ හයටත් තණ්හාව ඇති වෙන්න පුළුවන්. මොනවාද විඤ්ඤාණ හන? හය. ඇහැ නිසා චක්කු විඤ්ඤාණ, කන නිසා සෝත විඤ්ඤාණ, නාසය නිසා ඝාන විඤ්ඤාණ, දිව නිසා ජීවහා විඤ්ඤාණ, කය නිසා කාය විඤ්ඤාණ, මන නිසා මනෝ විඤ්ඤාණ. විඤ්ඤාණ හයකුත් තියෙනවා තණ්හා. දැන් කීයක් තියෙනවා? 18ක් තියෙනවා. බාහිර ආයතන 6යි, අභ්‍යන්තර ආයතන 6යි, විඤ්ඤාණ 6යි. 18ක්. නේද? දැන් ওই තුනේ එකතුව පස්සේ. ඇහැ රූපයි චක්කු විඤ්ඤාණය කියන්නේ චක්කු සංපස්ස. ඒකට ස්පර්ශ කීයක් ඇති වෙනවද? 6යි. ඔය හැයටත් තණ්හාව ඇති වෙනවා. චක්කු සංපස්සේ, සෝත සංපස්සේ, ධාන සංපස්සේ, ජීව සංපස්සේ, කාය සංපස්සේ, මන සංපස්සේ. ඔය හැයටත් තණ්හාව ඇති වෙනවා. දැන් කීයද තණ්හාව ඇති වෙන්න පුළුවන් දැන්? 24. ඊළඟට මේ පස්සේ නිසා වේදනාවක් හට ගන්නවා. චක්කු සංපස්සජ වේදනා. සෝත සංපස්සජ වේදනා. වේදනා හයකුත් ඇති වෙන්න පුළුවන් නේද? ආයතන. පස්සේ නිසා හට ගන්න වේදනා. එතකොට ඒ වේදනා හයටත් සංහාර ඇති වෙන්න පුළුවන්. දැන් කීයද? 30. සංහාර ඇති වෙන්න පුළුවන් දේවල් 30ක් තියෙනවා. වේදනා හයත් එකතු වෙනවා නේද? ඊළඟට සංඥා. දැන් ඇහැ නිසා මන සංඥාද? ශබ්ද සංඥා? රූප සංඥා. කන නිසා මන සංඥාද? ශබ්ද සංඥා. නේද? කන උදව් කරගෙන අපි ගන්නේ ශබ්ද සංඥා. පෑන් එකේ ශබ්දේ, කුරුල්ලගේ ශබ්දේ, ඒ ශබ්ද සංඥානේ. වෙනස් නේද? එක එක ශබ්දේ. මම කතා කරන ශබ්ද වෙනස් නේද? ශබ්ද සංඥා. ගඳ සුවඳෙන් ගහන සංඥා. දිවෙන් රස සංඥා. එක එක සංඥා තියෙනවා නේද? එක එක රස. එන එක රසයි, නසුල් රසයි තියෙනවා නේද? රස සංඥා. ඊළඟට පොට්ටබ්බ සංඥා. ස්පර්ශ වෙන දේවල් වලට අපිට වෙන් කරගන්න පුළුවන් නේද? රස සංඥා. පොට්ටබ්බ සංඥා. ඊළඟ මනසට එන ඒවාටත් වෙන වෙන ඒවා වෙක් කරගෙන ඉන්නේ හැකියාව තියෙනවා ඒ සංඥා. එතකොට ඒ සංඥා හයකුත් තියෙනවා තණ්හා කරන්නේ. දැන් 36. ඔය 36 කවුරුලා ගත්තේ? තමන්. අනුල්ලා ගන්නේ. ඊළඟට චේතන. මොනවා ගැනද හිතන්නේ දැන්? ඇහෙන් දැක්කහම මොනවා ගැනද හිතන්නේ? රූප ගැන, රූප සංචේතන. කණෙන් අහපු දේවල් ගැන හිතනවා කියන්නේ ශබ්ද සංචේතන. ගාන සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. චේතන හය දුක්ති. නේද? කීයද? 42යි. සංහාව ඇති වෙන දැන් ආසහිත වෙන දැන් 42. ඊළඟට දැන් ඇහෙන් දැනගත්තු රූපෙට තණ්හා කරනවනේ. රූප තණ්හාවක් තියෙනවා. සද්ද තණ්හාවක් තියෙනවා. මොන වෙයි තණ්හාවටත් තණ්හා කරනවා. ඒකටත් ආසහ කරනවා. ඒ තණ්හාවටත් තණ්හා ආසහ කරනවා. මිරිඟු ස්වභාවයේ පෙනුනේ මොකටද? මොකටද පෙනුනේ? මොන ආයතනයකටද? ඇහැට. නේ? කනට පෙනුනේ නැහැ නේ මිරිඟු? ඇහැට පෙනුනේ මොනවාද එතකොට? රූප. හරි. ඒක තමයි ඇහෙන් දැනගත්ත දේ රූප. එතකොට රූපය ගැන තණ්හාව, රූප තණ්හාව එකටත් ආසහ කරනවා. සත්‍යයේ තණ්හාව. මම ආයතන හරක තණ්හා හයකුත් තියනවා ඒ බාහිරෙන් දැනගන්න ගත. හරි. නේද? තණ්හා හයටත් තණ්හා කරනවා. දැන් කීයද? 48.
48.
ආයතන හයටත් තණ්හා කරනවා. ඈ? ආයතන කියන්නේ ඇහැ, කන, ඒවනේ. නැත්නම් බාහිර එතන එක තණ්හාවනේ. ඒ දැන් එළියේ රූපෙට තණ්හා කරනවා. දැන් රූප තණ්හාවටත් තණ්හා. රූපෙට තණ්හා කරන බවටත් ආසක්. හරි. ඒ තණ්හාවටත් තණ්හා. ඒ මොකද්ද එළියට දාන්නේ? මොකද්ද ඒ උදාහරණයක් තියෙනවා. අපුටු පුටුව මොකෙන්ද දැනගත්තේ? මොන ආයතනෙන්ද? එහෙන් දැකලා නම් පුටුවක් දැනගත්තේ. එතකොට ඒක රූපා. නේද? පුටුව කියන එක එහෙනකොට මනසට නම් පුටුවක් වෙන්නේ. එතකොට මන ආයතන. දැනගන්න. ඔය කියපු ටිකට ඔය ටික අහු වෙලා ඔක්කොම ඔය මොන පැත්තෙන් ගත්තා. ආයතනෙ අල්ලගන්න. මොන ආයතනෙන්ද දැනගන්න. එතකොට ආයතනයක් ගත්තොත් ඇහැ ගත්තොත් බාහිර රූප අභ්‍යන්තර රූපේ ඇහැ නේ ඊළඟට චක්කු විඥානය චක්කු සංපස්සය ඒ සංපස්සයෙන් ඇති වෙන වේදනාව සංපස්සයෙන් ඇති වෙන සංඥාව කියන්නේ රූප සංඥාව ඊළඟට ඒක ගැන හිතන එක රූප සංචේතනාව ඊළඟට ඒ රූප තණ්හාවට තණ්හා කිරීම අට ඊළඟට ඒ ගැන කල්පනා කරන එක පුතුව කියලා මම හිත යොමු කරන ගතිය විතක්ක හිත යොමු කරන ගතියට කියන විතක්ක ඒකටත් තණ්හා හරි ඒකටත් ආසක කරනවා දැන් මොකක් හරි ගැන දැන් ගෙදර ගැන හිතන ඒකට ආසාවක් තියෙනවා නේ ඒ විතක්ක ඊළඟට ඒක ගැනම නිකන් විචාර අරමුණට යොමු කරන ගතිය විතක්කේ ඒක වෙන රඳවන ගතිය විචාර ඒකටත් අන්න ඒකට විතක්ක 6යි විචාර 6යි ඒකට ඒක ආයතනයක් ගත්තොත් 10ක් තියෙනවා නේද අපි ඇහැ ගත්තොත් 10 කියන්න බලන්න රූප ඇස චක්කු විඤ්ඤාණ
සම්පස්සය
වෙන්නේ චක්කු සම්පස්සය. ඒ පස්සෙන් එන වේදනා චක්කු සම්පස්සය වේදනා පහ. ඊළඟට සංඥා කියන්නේ රූප සංඥා. ඒ ගැන හිතන එක රූප සංචේතන. ඊළඟට ඒ රූප තණ්හාවට තණ්හා කරන එක එක්ක දැන් අට. ඊළඟට ඒකට හිත යොමු කරන ගතිය විතක්කේට තණ්හා කියන්නේ. ඒකම හිත හිතා ඉන්න යම් තියෙන තණ්හාව. විචාරයේ ප්‍රධානම 10 අනේ ඇහෙන් වැඩ කරනකොට දැන් ඇහෙන් ඉදෙන්න ඕන කිව්වට අහුවේ නේන 10ක් තියෙන රූපයක් ගන්න කණෙන් ඉදෙන්න ඕන කිව්වට අහුවෙන්න පුළුවන් තැන් 10ක් තියෙන නේද මුලා වුණොත් 10ක්ම තියෙන මුලා වෙන්න පුළුවන් තැන් එක පොඩි මුලාවක් එතන දිහෙටි දෙහෙටි දැක්කේ නැත්නම් අහුවෙන්න 10 තැනක් හදලා
වෙනවා.
දැන් ඔය එකක් හරි පිරිසිඳ දැක්කේ නැත්නම් අහුවෙන තැන 10ක් පිහිට. හරි. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඔය ඇත්ත දකි. ඥානං පස්සම් යථාභූත. යථාභූත ස්වභාවය දකි. ඥානං පස්සම් යථාභූත. ඉස්සෙල්ලා එක අහන්න ඇහුවේ නැත්නම් අපිට උඩ හිතා ගන්නවත් බැහැ ඇත්ත ඇති ඥාන ඇත්ත ඇති අහගන්න අහගත්තට පස්සේ ඒක තමන් තුලින් දකින්න අහගත්තොත් දැන් මගෙන් අහගත්තොත් කවුද දන්නේ තමන්ද මමද මම දන්නේ මම දන්නේ නැහැ කිව්වා කාට හරි කියනවා නම් අනේ අය මෙහෙම කිව්වා මම මෙහෙම දැක්කා කියලා නෙමෙයි කියන්නේ. අපේ ඥානන්ද පස්සන්. ඥාන මහපූතේන් කරා. දැන් පස්සන් කියන්නේ එහෙම නෙමෙයි. මෙන්න මේක මෙහෙමයි කියලා තව කෙනෙකුට කියන්න පුළුවන්. බලන්න. මේක මෙහෙමයි. දැන් තමන්ගේ දැක්මක් නේද එතකොට
කියන්නේ.
එකක් දැක්කොත් අපි වල මොකද වෙන්නේ? දැන් නොදන්න ගමනේ මුලින්ම තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඕකේ ඇත්ත ඇති ඇති අහගන්න. අහගෙන ඒක තමන්ගේ දැක්මක් කරගන්න. නේද මේක ඇත්තක්. තමන්ට දකින්න පුළුවන් ඇත්තක්. කවුරුත් කිව්වට විශ්වාස කරන්න ඕන එකක් නෙවෙයි. එන්න බලන්න කියලා පෙන්නන්න පුළුවන් ඇත්ත. ඒක ඥානං පස්සං යථා භූතං. මොකේද? රූපේ. එහෙන් දැනගන්න රූපේ ඥානං පස්සං යථා භූතං. මේ රූපේ ගැන ඇත්ත කියලා දැන දැනගන්න දකින්න. හරි? ඇහි චක්කු ඥානං පස්සං යථා භූතං. ඇහැ ගැන දැනගන්න දකින්න. මොනවද ඇත්ත ඇති? යථා භූත සුමන. ඥානං පස්සං යථා භූතං. එහෙම වුණත් ඔන්න සම්මා දිට්ඨිය කියන එක ඇති වෙනවා. ඇත්තට දැනගත්තොත් දැක්කෝ ඒකේ රැවටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ සිහි මුලා වෙන්නේ නැහැ ඇලෙන්නේ නැහැ බැදෙන්නේ නැහැ සිහි මුලා වෙන්නේ නැහැ ඒකේ ආස්වාදෙ පස්සේ ඉලවන්නේ ඇති හැටි දැක්කේ නැත්තම් වෙන්නේ ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා ආස්වාදය අනුව තමයි ඉන්නේ. එතකොට තණ්හාව වැඩි වෙනවා.
හරි.
ඔව් පංච උපාදාන ස්කන්ධ රැස් කරනවා රැස් වෙනවා උපචය. පංච උපාදාන ස්කන්ධ උපචය කරනවා. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. එහෙනම් තමයි කියන්නේ මේමයි ඇත්ත ඇති හැටි. ඔව් දැනගන්න දකින්න. ඥානං පස්සං යතාවුතං. එහෙම කෙනාට සම්මාදිට්ඨිය එනවා. ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ආවොත් ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ, ආස්වාදයන්ව ඉන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ, ආස්වාදයන්ව ඉන්නේ නැහැ. එතකොට තණ්හාවට මොකක් වෙයිද? නැති වෙනවා. නේද? තණ්හාව ක්ෂය කරනවා. හරි?
අන්දාන්
කියන කෙනෙක් දුක් කියන. මට අවබෝධ වෙයි ඒක අවබෝධ කරන්න මනස වැඩුණා. ඒක කියනකොටම කෙනෙකුට අවබෝධ කරන්නත් පුළුවන්. බාහිර ධර්මීය අපිට මනස වැඩිලා තිබුණේ ඒක කියනකොටම අවබෝධ වුණා. එන්නාද බ්‍රාහ්මණයටත් අවබෝධ වුණා අර ටික කියලා ඉවර වෙනකොට අනාගාමි වෙන්න. ඈ? ඔව් ඒ කියන්නේ අපට සිතියෙන් නුවණින් ඔක අහගෙන හිටියොත් ඔබ විමසුව පුළුවන්කම තියෙනවා. හරි. ඒක ඒ විදිහට අහන්න ඕන තේරුම් ගන්න. ඒ කියන්නේ දැනගන්න ඕන දකින්න. දැනගත්ත දේ දකින්නත් උත්සාහ කරන්න. එතකොට මොනවද දකින්න තියෙන්නේ? දැනගන්න තියෙන්නේ. ඇහෙන් දැනගන්න රූප ගැන. ඇහැ ගැන. ඔක දැක්කොත් දැනගත්තොත් අර 10ම පිළිගන්න. රූපේ මුලා වුණොත් ඇහි මුලා වුණොත් තණ්හා කරන්න තැන් 10ක් තියෙනවා. හැබැයි රූපේ ඇත්ත ඇති හැටි දැක්කොත් මුලා වෙන 10ම පිළිගන්න. ඔව්. ඒකයි මේ මේ රූපේ ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. ඇහි ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. එදාට රූපෙට අහුවෙන්නේ නැහැ, ඇහැට අහුවෙන්නේ. ඒ දෙකට අහුවෙන්නේ නැත්නම් චක්කු විඤ්ඤාණයට අහුවෙන්නේ නැහැ. චක්කු සංපස්සයට අහුවෙන්නේ නැහැ. ඒකෙන් එන වේදනාවට ඉතින් කොහෙත්ම අහුවෙන්නේ නැහැ. නේද? එතනින් පස්සේ කියපු ඔය 10ටම අහුවෙන්නේ නැතිවක් තමයි තියෙනවා. ඒක දෙන්න නම් අපි රූපයේ ඇත්ත දකින්න. ඇහි ඇත්ත දකින්න. දැනට ඒවට අහුවෙන්නේ. දැනට ඒවට අහුවෙනවද නැද්ද?
අහුවෙනවා.
එතන අහු වෙන්නේ ඔයයි ඇත්ත ඇති හැටි දන්නේ. දන්නේත් නැහැ ඒ සිහිය පිටින්නේ
නැහැ.
දැන් දන්නවද බලන්නේ කොහොමද? දැන් ඇහෙන් දැනගන්න රූපේ ඇත්ත ඇති හැටි දන්නවද බලන්න විදිහ. දැන් ඇහෙන් දැනගන්න රූප කොහේ තියෙනවා කියලාද මුලින්ම හිතන්නේ? බාහිරේ තියෙනවා කියලා. නේද? එහෙන් දකින්න ඒවා කොහෙද තියෙන්නේ? බාහිර. එළියේ තියෙන දේවල් තමයි අපි මේ ඔළුව කරකව කරකෝ බල. නැත්තම් ඔළුව කරකවන්න ඕනේ නැහැ. දැන් බාහිර එළියේ තියෙන ඒවා බලන්න නේද අපි ඇහැ හරවන්නේ ওই පැත්තට. ඈ? දැන් කියයි නෑ බාහිර එන්නේ මේ හිතේ තියෙන ඒවා බලන්නේ නේද? හිතේ තියෙන ඒවා බලන්න ඔළුව කරකවන්නේ කොහොමද? නේද? ඇස් දෙක වහගෙන ඉන්නත් බලන්න ඕන. හිතේ ඇතුලේ දැන්. දැන් මොකද වෙලා තියෙන්නේ?